You have 20 minutes.
25 minutes. Garu Harikanathan Mantrithumani, Mulasana Road Sabhapathumani, Ada Ape Ita Hitavat, Yapate Samata Amatiru Kipadenigi, Vashir She Pilibanda, Adas Kipia Kidripakarat Lebeno, Adas Kano, Etumanla Mama Chodanakaran Namukode, Etumanla Bharadirati and Rajakari.
Order, please. Honorable Lucky Javertana to the chair.
Ikat mangi bila orang.
Gar bantuma katakan.
Apa Kabir Hashim Menteri tu ma tamai, wanita banku, memulai ayat nak kerma ye baru ini. Sri Lanka mah banku baru ini memulai ayat nak bila perdana ayat ni agra mati tu ma. Ilangat mudal bishe barwa mudal note buat acu kesim barwa ini ravi karno naik mudal lemit tu ma. Ilangat mewa vidyut kerme itu GBMP wan ni mewa ni digital lemit itu ma. Ni antar sambandya agneti vivuye thul samast banku kerme mudal kerme naik kerme pilibanda. Mudum malkadale sasalakin Sri Lanka mahabanku buat akunu kehu buat pasi. Mulu samasta kerana itu itu impasi, itu benda pratipale mukadde gila api kau rut dhanno. Deng game mulu mani mada alu kalah. Pulung kau lata mukadde unek gila prasna kirim teru makne. Ida me raja balai lata patpela dinasiye viplave yatati. Februari masa visiat peni da mahadawal mahabankuwe. Maha mudal mangkol le sidhebe tawastavidi suduhunu gapu kaurud danno, adavena kotte, kisima vyapare akkalla bohma dukase, jatik vyapare keklesa rekitta dayagamage mettuma danno, masada atra duradi baduge uvata patte shuddha laba koti dahak labanta bakiya, ehema masada atra ketulata baduge uvata passe shuddha laba vasen koti dahak lanka itihase labala tiyene perpetual treasury samagam pamanai. Ehmalah bandar puluan kama, lebuhna kami samagam bandar puluan banku gan. Itu korang banku kerana ia tak tenu apa perpetual treasury slot. Alu tuh empatteri akenu api okomalat perlagaan dengan kila hitagan empatteri nama bandungkar. Ilangan tenu bandungkar wah ini. Ini okomal arang ibarai katru lata million itu wada wediya prati labatienu. Hebei, mesial lah mahajane agi. Mahadawal Mahabanku ini mangkolla kapu mudal lolin tamai mesial sidhbin. Itu kotai AI nirupadritawa raja bhagakivi itu tanaturu darna kotai ratavenuin raja rata depal mahajane agi depal parlimen tu araksa karan swakia mulu jiwita kali kepakarpu Saratchandra bagi mahatme ekilak sahatalis dahak wahana wale indan pili bandarangi bella hirakudu ayatulat dana. Apa nai? Desapan naikyo, me rata, kadang netua bedan netua terasawa ding, nidaaskaragan nudau kerapu desapan naikyo baru, ilangatap budhi ansa niladaring hamuda, niladaring elawa elawa dade angkarla hiraya tultdan, para dino, yudde di ekhak netive cekkinat, niitiya nawala polisiya anitte hak netikaran de para dino, e atara polispati tumarate. Nitiya hodata mana mala bimata mana mala, kata kerakar hitiya kata orang terakal level ini dan kiri, ni hataran gua ganda deh, pada kila prosidiya mulu ratai mahano, bagi hano, itu willy ledja bagi lekat tiyan nonne deh uniform meke katunan, hema me rataka polis pati hari, me vidya deh sirno gua polis rajya sankal pe yatati. Ada mulu ratai mana janata awa danno, me emati waru, menteri waru, madavya pare, sielu dina, kreta ganne, desa panna paligani masanda, telefon ngekeng kiala tamai, attarangu ata ganne one kau delia ata ganne one kau dekine kat tindu enne kila, mulu lok ita mana kiala ibarai. E nisa tamai apie da, janadipat tumai idiri peladi, eka badde vipakse menteri waru, me mulu aparada kotta se pihito ana kotta, agramaatte tumage karya le yatrte. මේ අග්‍රාමාත්‍ය තුමා විසින් කරන ලද පැමිණිලි විභාග කරන්න විශේෂ පොලිස් ඒකකයක් මේ රටේ පොලිස් රාජ්‍ය ඇති කරනවා කියන සංකල්පය යට තමයි අපි විරුද්ධ වුණේ. ජනාධිපතිතුමාත් ඒ බව කිව්වා. මේ යුද්ධය කරලා රටක් නිදහස් කරගත්ත රණවිරුවෝ, ආරක්ෂක ලේකම්වරු, හමුදාපතිවරු, ව්‍යාපාරිකයෝ, අද ඔබතුමා පිළිගන්න ඕනේ මේ රටේ ලයිස්තුගත පොදු සමාගම් තියෙනවා 20ක්, ඉතාම සුපිරි ගණනේ 20ම සභාපතිවරු FCID එකට ගිහිල්ලා තියෙනවා. ලංකාවේ ව්‍යාපාරිකයෝ 1560 දෙන්නේ FCID එකේ බැංකුවේ වාඩි කරවලා තියෙනවා. මේ රටේ ආයෝජකයනවාද? ආයෝජකයන්ට පිස්සුද? ඔළුව අමාරුවක් තියෙනවද? තමන්ගේ අමුදරුවෝ සියල්ල බය වෙනවා මේ මූල්‍ය අපරාධ කොට්ටාසියට කොයි වෙලේ ගෙනියනවද කියලා දන්නේ නැහැ. ඒ වැසීම සඳහා දැන් මේ වෙනකොට කියලා තියෙනවා මුදල් ඇමතිතුමා මහා බැංකුවේ නිලධාරී වාදය නැති කළ යුතුයි. මුදල් අමාත්‍ය රවි කන්වනායක මැතිතුමා මම මේ සභාගත කරනවා. අපි හැන්සාඩ් ගත කරනවා. මේ මහා බැංකුවේ ඉන්නේ ගරු සභාපතිතුමනි, මේ රටේ මධ්‍ය විද්‍යාල, මහාවිද්‍යාල හරහා විශ්වවිද්‍යාලවල පළවෙනි පෙළේ පන්ති සාමාර්ථ ලැබපු, විදේශවල ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු, මාස්ටර්ස් PhDs කරපු කබීර් හාෂිම් මන්ත්‍රීතුමා විද්වතෙක් ලෙස, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස දන්නවා. ඉතා කවදාක්වත් ශ්‍රී ලංකා මහා බැංකුවේ කිසිම අයතාලෙස පත්වීමක් කරලා නැහැ. ඒ ඉන්න විශේෂඥ නිලධාරීන් 2000 ගානකට වඩා වැඩිය දේශපාලනඥයන්ට නැමෙන්නේ නැති වෙනකොට මේ දේශපාලනීකරණය කරලා නැහැ කියලා මහා බැංකුවේ අධිපතිතුමත් මෑතකදී නිවේදනයක් නිකුත් කළා, දේශපාලනීකරණය කළා නැහැ කියලා. ඒ නිසා අද ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය ක්‍රමය, විදේශ විනිමය ක්‍රමය, සේවක අර්ථසාධක ක්‍රමය, මේ සියල්ල හසුරුවන ආයතනය කුඩා කරලා තමන්ට අවනත ලෙස ලබා ගන්නට කරන උත්සාහය තුළ අද ඒ සේවකයොත් මානව සම්පතත් කලකිරිලා ඉන්නේ. අද වෙනකොට අපි තමුන්නාසෙලා සංවේදී නැතත් මේ අයවැලේකෙනෙන් ඇති වෙලා තියෙන ප්‍රතිවිපාකය නිසා ඊයේ දිනේදී වෛද්‍යවරු වැඩ වර්ජනය කළා. කුමක් සඳහාද? කොහොමද ඈත පිට ගම්මානවල අම්පාර ආනමඩු වටකලම්පන්න දෙයියත්ත කණ්ඩිය නොරොච්චෝල චොක්කඩි චෝලෙට කොහොමද වෛද්‍යවරු යවන්නේ විශ්‍රාම වැටුප් නැති ක්‍රමයක් ඇති කරලා? දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කරනකොට ඈත පිට ගම්මානවල අසර රෝගීන්ට බෙදකම් කරන්නේ කොහොමද? ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරු වර්ජනය කළා. කිව්ව මේ අයවැයේ තියෙන අහිතකර යෝජනා නතර කරන්න අපිත් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා. අද වෙනකොට මේ සමස්ත ලංකාවේ පුද්ගලික බස් දුවන්නේ, ත්‍රිවිලර් දුවන්නේ, තමුන්නාසලට යහපාලනයේ වෙනුවෙන් විශාල ප්‍රචාරය කරපු ආයතන සියල්ල බස් ගැමුණු විතරයි අද ඉතුරු වෙලා ඉන්නේ ආණ්ඩුවට බස් ගැමුණු හැර අනිත් සියලු දෙනා. ඔව්, අද බෙලමැද්ද අද තනියම බස් ගැමුණු තනි වෙලා අනිත් සියලුම මේ ප්‍රශ්නයක් තියෙනකොට තමුන්නාසලට දැනෙන්නේ සමෘද්ධි නිලධාරීන් මෙතන පාර්ලිමේන්තුව වටකලා, ඒ වට කරපු අයට පහර දුන්නා, කඳුළු ගෑස් ගැහුවා. මේ ආණ්ඩුවක් ඇවිල්ලා අවුරුදු දෙකක් යනකොට මුළු රටම පාර්ලිමේන්තුව වටලන තත්වයට ඇවිල්ලා තියෙනවා කියන එකේ ප්‍රශ්නේ තේරුම් ගන්න. සමුපකාර ඡන්දයක්වත් තිබ්බාම දිනන්න බැරි මිනිස්සු ඇඟ ඇතුලේ තියෙන වෛරය රජයට විරුද්ධව පහ වෙන ආකාරය තමයි අපි සංවිධානය කළා නෙමෙයිනේ ත්‍රිවිලර් නතර වෙලා තියෙන්නේ, අපි සංවිධානය කළා නෙමෙයිනේ බස් නතර වෙලා තියෙන්නේ, අපි සංවිධානය කළා නෙමෙයිනේ වෛද්‍යවරු නතර වුණේ. මේ වේදනාව, දුක හා අසාධාරණීය විඳ දරාගත නොහැකි ජනතාව මැඩපවත්තන්න බට හමුදාවකටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මහ පොළොවේ යථාර්ථය පිළිගන්න ප්‍රශ්නයක් තියෙනවා මිනිසුන්ට. මිනිසුන්ගේ ප්‍රශ්නය බරපතලයි. මේ වර්ෂ දෙක තුලදී ණය පමණක්
පොදු ජනයාට අයිතියක් තියෙනවා ඇවිල්ලා තමන්ගේ විරෝධය ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේලාගේ කාලේ පොළුවලින් නෙවෙයි වෙඩි උණ්ඩෙන් තමයි ඔයාලට උත්තර දුන්නේ. මේ මිනිසුන්ගේ අයිතියක් තියෙනවා කියලා කතා කරන්නේ. මේ ආණ්ඩුව ඒ විදිහට ඉඩ දෙනවා මිනිසුන්ට කතා කරන්න.
තමුන්නාන්සේ
මේක ප්‍රජාතන්ත්‍රවාදී, ඔබතුමා තේරුම් ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද කියලා?
අපි පාර්ලිමේන්තුවට එනකොට නුගේගොඩ හන්දියේ ඉඳන් පාර්ලිමේන්තුවේන මන්ත්‍රීවරුන්ට පොලිසිය ලව්ව ගස්සෝපු ආණ්ඩුවක් අය තමයි අද මේ කතා කරන්නේ. ඒක නිසා ඒ පක්ෂේ මහලේකම්තුමා අර මේ රිචාඩ් සොයිසා ගෙනිහිල්ලා මරලා අතේ මේ ගල් ගැට ගහලා හෙලිකොප්ටරෙන් ගිහින් මූදට දාලා මිනිහ මෙහාට ආපු යුගයක් ගැන කිසි දෙයක් මතක නැතුව තමයි අද කතා කරන්නේ. ඒ නිසා කරුණාවයි අද මේ බොරුව අද කියලා ජනතාවට මහා බැංකුවක ඒ හොරකමින් පස්සේ මොකද වුනේ ඔබතුමා දන්නවා විද්වතෙක් ලෙස රටේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල දාලා තිබුණ මුදල් බිලියන 2කට වඩා වැඩි ආපහු ගෙනිච්ච බිලියන 2ක් කියන්නේ කීයක්ද කෝටි 30000ක් කෝටි 15000ක් එක බිලියනයක් බිලියන 2ක් කෝටි මේ මොකද විශ්වාසය නැති වුණා ඊට පස්සේ පිච්චු රේටින් එක මොකද්ද කිව්වේ ඊළඟට මොඩිස් මොකද්ද කිව්වේ ලංකාව ණය අර්බුදයේ තුල අවදානම් සහිත රටක් කියලා වර්ග කළේ නැද්ද ඒ වර්ගීකරණය නිවැරදි වුණාද නැද්ද නෑනේ පොලි අනුපාතයේ ඉඳන් පස්සේ අද ඩබල් ඩිජිට් පොලි අනුපාතයක් ගෙයක් හදාගන්න කෙනෙකුට ණය ගන්න පුළුවන්ද තනි ඉලක්කමට තිබුණ පොලි ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වෙලා නැද්ද විදේශ සංචිත කඩා වැටලා නැද්ද ඔබතුමාගේ වෙලාවෙදි උත්තර දෙන්න කරුණා කරලා ඔබතුමා ඔබතුමාගේ වෙලාවෙදි උත්තර දෙන්න මේ මගේ වෙලාව එතුමාගේ වෙලාවෙදි උත්තර දෙත හැකි එතුමා දන්නෙත් නෑ එතුමාගේ ඒවට මොකද වෙන්නේ කියලා එතුමා නෙමෙයි තීන්දු තීරණ ගන්නෙ ඊට අධ්‍යක්ෂකවරු පත් කරගන්න බෑ ඊට උඩින් මේක වෙන්නේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ අපේ මිත්‍රයා තමුන්නාසේට පුළුවන් ද අඩුතරමේ අධ්‍යක්ෂක මණ්ඩලයට මේ මගේ අධ්‍යක්ෂකවරු කියලා දාන්න ඒත් බෑ ඉතින් ඒක නිසා එතුමාට මහලේකම් තමයි අපි එතුමා වෙනුවෙන් මේ පෙනී සිටින්නේ එතුමා බය වෙන්න එපා මේ එතුමා අපිට තේරෙනවා මොකද මෙතන තියෙන්නේ දේශපාලන කතිප්‍යාධිකාරයක් දැන් ඒකාධිකාරයේ කිව්වහම සමස්තයට එක්කෙනයි දැන් කාසියා නෝට්ටු අච්චු ගැසීම් පිළිබඳ ඒකාධිකාරයක් තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විතරයි ද්විඅධිකාරයක් තියෙනකොට දෙන්නයි කණිජ තෙල් වලට ඉන්නේ දෙන්නයි ඉන්දියන් IOC සමාගමයි ඊළඟට මේ කණිජ තෙල් නීතිගත සංස්ථාවයි ද්විඅධිකාරයක් මෙතන තියෙන්නේ තමුන්නාන්සේලාගේ දේශපාලන කතිප්‍යාධිකාරයක් තමුන්නාන්සේලා කවුරුත් නැතුව ප්‍රධාන කීප දෙනෙක් මම නම කියන්නේ නැහැ නන්ටික කියලා තියෙනවා මහින්දනන්ද අලුත්ගේ මැතිතුමා ඒ අය විසින් තීන්දු තීරණ ගන්නවා ඒ අය අතර මේ ජාවාරම පිළිබඳ උණුනුම් මරා ගන්න තරගයක් ස්වල්ප දෙනෙක් අතරේ අසාමාන්‍ය තරගයක් තියෙනකොට ඒක තමයි කතිප්‍යාධිකාරය අද ලංකාවේ තියෙන්නේ දේශපාලන කතිප්‍යාධිකාරයක් කතිප්‍යාධිකාරය ජනාධිපතිතුමාගේ නියෝග පිළිපදින්නෙත් නැහැ වෙනත් නියෝගයක් පිළිපදින්නෙත් නැහැ ඒ අයගේ රාජකාරිය ඒ න්‍යාය පත්‍රය අනුව තමයි කරගෙන යන්නේ. ඒ නිසා සිද්ධ වෙලා තියෙන ප්‍රතිඵලය පසුගිය කාලෙදී දැම්ම දිගටම දැන්වීම ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ යුගයේ. මේ බලන්න, එයා ලංකා සමාගම, මීන් ලංකා සමාගම, හම්බන්තොට වරාය මේ සියල්ලෙන් කොච්චරක්ද කියලා ඉවරලා අයවැය වාර්තාවේ 109 වෙනි පිටුවේ තියෙනවා. ඒකේ තිබෙනවා හම්බන්තොට වරාය 175 බිලියන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 52.6යි මත්තල ගුවන් තුරුමල 27.5යි අකුරගඩු ආරක්ෂක සංකීර්ණයේ 19.0යි මීන් ලංකා 14.5යි නෙළුම් කුළුණ 9.7යි හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව 3.4යි සූර්යවැව තොරතුරු තාක්ෂණ කලාපය මේ සියල්ල බිලියන 300යි 301යි කෝටි 30000ක් ගැන තමයි කෝටි 30000කට කිට්ටු ගානක දැන්වීම් දාමින් කියන්නේ. දැන් මේ බිලියන 3ක් තමයි හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ එයා ලංකා මේ අකුරේගොඩ ඔක්කොම කෝටි 30000ක් ගැන තමයි මේ මහා අපරාධය කියලා කියන්නේ. මේ බලන්න සභාපතිතුමනි මේ 2016 මහා ඇස්තමේන්තුවේ අයවැය වාර්තාවේ තියෙනවා රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය හා ඉඩම් ගොඩනැගිලි 2015 සිට 2018ට එකතුව බිලියන 364.0යි. එතකොට මේ පාර්ලිමේන්තුවට කියනවා අධ්‍යාපනයේ එදිනෙදා පවත්වාගෙන යන්නට බිලියන 364ක් වියදම් කළා කියලා. මේක සත්‍යයක්වත් වියදම් කරන්නේ නැති මුදල් ඇමතිවරයාගේ එක බොරුව බිලියන 364යි මහින්ද රාජපක්ෂගේ හම්බන්තොට වරාය ගුවන්තොටුපළ මේ සියල්ල 300යි ඉතින් තමුන්නාසේලාගේ එක බොරුවක් ලොකුයි හම්බන්තොට වරායට වඩා මත්තල ගුවන්තොටුපළට වඩා බොරුව 364 බිලියන ඊළඟට බලන්න ඔව් ඔව් මේ ගාන නෙමෙයි මේක ගාන නෙමෙයි මට කතා කරන්න අයිතියක් තියෙන්න ඕනේ මගේ කතාවට එන්න බෑ වාඩි වෙන්න අධ්‍යක්ෂකවරේ පත් කරගන්න බෑ මිහින් ලංකාවේක රැක ගන්න බෑ මේකේ තියෙන ජාතික දේපළ ටික කොල්ල කන තමුන්නාන්සේට පර්ෆෙක්චුවල් එකෙන් කීයක් දුන්නද තමුන්නාන්සේට පර්ෆෙක්චුවල් කීයක් දුන්නද
ගරු බන්දුල බන්දුල ගුණවන්තර මහත්තුමා
කබිරසේ මහත්තුමාට දෙන්න පොයින්ට් ඔෆ් ඕඩර්
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මූලාසන සිඳ මන්ත්‍රීතුමනි එතුමාගේ ආර්ථික විද්‍යාව පිළිබඳව දැනුම මම ප්‍රශ්න කරන්නේ නැහැ ගණිතය පිළිබඳව තියෙන දැනුම මම ප්‍රශ්න කරනවා තුමාලා ගණන් හදන්න දන්නේ නැහැ
දැන් ඇවිල්ලා තියෙන්නේ තමුන්නාංශ කොහොමද එහෙම ඒකාධිපතියෙක් ලෙස හැසිරෙන්නේ අනිත් මිනිස්සුන්ට කතා කරන්න ඉඩ දෙන්නේ නැති ඒකාධිපතිවාදය කියන්න එපා මේක ඇතුළට මේක මිනිස්සුන්ට කතා කරන්න අයිතිය දෙන්නේ තමුන්නාංශලා අච්චු ගහන ඉවරලා දාලා තියෙන්නේ මේ 364ක් මේ මම සභා ගත කරනවා 364ක් අධ්‍යාපනයේට බොරුව කරලා තියෙනවා මේ හම්බන්තොට වරාය මිලියන 300යි එක අවුරුද්දක් තුලදී
දාගමගේ මන්ත්‍රීතුමාට
එක අවුරුද්දක් තුලදී දාගමගේ
ගරු මන්ත්‍රීතුමා පොඩි දෙයක් ඔබතුමාගෙන් අහනවා මට කියන්න පොඩ්ඩක් ඔබතුමාත් එක්සත් ජාතික පක්ෂ රජයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා. එතකොට 2005 දී ආණ්ඩුව බාර දෙනකොට සම්පූර්ණ ණය තිබ්බේ බිලියන 2200යි. එතකොට බිලියන 7500ක් ඒ ණය වැඩි වෙලා තියෙනවා. එතකොට ඔබතුමාම දැන් කියනවා මේ හම්බන්තොට මේ 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 මත්තල ගුවන් තොටුපළට මේ වරායට මේ ඔක්කොටම ගිහිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 300යි කියලා. ඉතුරු සල්ලි වලට මොකද වුනේ කියලා පුළුවන් නම් කියන්න. ඒකම තමයි අපිත් අහන්නේ. ඒ සල්ලි වලට මොකද වුනේ?
ගරු සභාපතිතුමනි මේ රටේ ඕනම ආණ්ඩුවක් යටතේ ඛනිජ තෙල් ලංකාවට ආයාත කරන්න යනවා බිලියන 4කට වඩා වැඩිය. මේ වර්ෂයේ ඛනිජ තෙල් ආනයනය කිරීම ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමෙන් ඛනිජ තෙල් ආනයනය කිරීමට ගිය මුදල මේ කාලය තුලදී ඉතුරු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කෝටි 50000. මගේ ප්‍රශ්නය මේ කෝටි 50000ට මොකද කළේ කියලා
කියන්නේ.
මේ තෙල් මිල අඩුවීමෙන් තෙල් මිල මගේ ප්‍රශ්නෙට කියන්නේ
මම කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට.
මගේ ප්‍රශ්නෙට
ඔබතුමා හරි
තෙල් මිල
සංස්ථාව තෙල් සංස්ථාවේ හරි රාජපක්ෂ ආණ්ඩුව තෙල් සංස්ථාවට ගත්ත
ඒක නිසා
නෑ රාජපක්ෂ ආණ්ඩුව තෙල් සංස්ථාවට ගත්ත ණය තියෙනවා බිලියන 390 ගානක්. ඒකට පොලිය කොච්චර යනවද? ඒ පොලිය අනිවාර්යයෙන්ම මහ ජනතාව තමයි ගෙවන්න වෙන්නේ. එතකොට අපි කවුරු කොහොම කිව්වත් රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයවල පොලිය ඒක ජනතාවට එකතු කරන්න එනවා. අද පෙට්‍රල් වලට
ගරු සභාපතිතුමනි මෙතුමාට වෙලාව දෙන්න බෑ. මෙතුමා සිරිකොතේ ලයිට් බිල ගෙවලා ලැබුණ අමාත්‍යාංශයේ ප්‍රමාණය එතුමා දන්නවා. මට පුළුවන් මේ 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 ලයිට් බිල ගෙවලා භාණ්ඩාගාරික වෙලා පර්ෆෙක්චුවල් ට්‍රෙෂරිස් එක කෝටි 1000ක් ලාභ ලබනකොට තමුන්නාංශයේ මේ සද්භාවයෙන් ලැබපු ලාභය ගැන තමුන්නාංශගේ හෘදයේ සාක්ෂිය දන්නෝ. ණය ගෙවලා තියෙන්නේ කීයද සභාපතිතුමනි? 2012 දී ණය ගෙවන්න ණය වාරිකයි පොලිය ගෙවන්න 1017යි. ඒක තමයි බිලියන 70 ගාන. 2013 1062යි. 2014 1076යි. 2015 දී ණය වාරිකයි පොලිය ගෙවන්න ගියේ බිලියන 1317යි. මං අහන්නේ බිලියන 1317යි නයි ණය වාරිකයි පොලිය ගෙවන්න මේ තෙල් ගෙන්නන්න ගිය සල්ලි ඉතුරු වෙච්ච ටික කෝ? ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කෝ? ණය ගෙවන්නද ගත්තේ? උත්තරයක් දෙන්න. මේ නිකන් බොරුවට කියන
අර මන්තුමා කාලය අවසන්යි.
කෝටි
ඔබතුමාගේ කාලය අවසන්යි.
ගෙවලා මේ නිසා තව විනාඩි පහක් ගන්නවා.
නෑ නෑ
මේ
කාලය අවසන්.
අපේ
නෑ නෑ
එහෙම කොහොමද?
ගාමිණී ලොක්කගේම
නෑ විනාඩි පහක් අපේ පැත්තෙන් අඩු කරන්න.
ගාමිණී ලොක්කගේ මන්තුමාට දෙන්න කියලා තියෙනවා.
තව ඉන්නවා තව ඉන්නවා.
ගාමිණී ලොක්කගේ මන්තුමාට විනාඩි පහක් දෙන්න.
ඊළඟ කතිකයන්.
හා රයිට්. මුන කතා කරන්න.
එතකොට ගරු සභාපතිතුමනි මේ රටේ හම්බන්තොට වරාය ඇතුළු මේ මහින්ද රාජපක්ෂ රජයේ ව්‍යාපෘති සියල්ලගේ අච්චු ගහලා කියලා තියෙනවා අලාභය බිලියන 300යි කියලා. එක අවුරුද්දක් තුලදී රුපියල බාල්දු වීමෙන් විතරක් බිලියන 327ක් වාස්පු වුණා. පුළුවන් නම් නැහැ කියන්නේ එක අවුරුද්දක් තුලදී.
කියන ගම කැමතුවා.
2015 16 2015 285යි 2016 ඉතුරු ටිකයි 327යි. ඊළඟට බලන්න මේ මේ කරලා තියෙන ප්‍රමාණය මොන බොරුවක්ද කියන්නේ වැට් වලින් ලැබෙන ආදායම ඉතරක් අවුරුද්දකට බිලියන 280යි. මේ 300 කියලා ජනතාව මුලා කරලා අද මේ රටේ මෙතුමන්ලගේ ආණ්ඩුවට පාරේ බහින්න බෑ. මොකද හේතුව අසාමාන්‍ය බදු බරක් පටවල. ඊළඟට මේ රාජ්‍ය දේපොළ සංස්ථා පුද්ගලීකරණය කරලා චීනයේ ඇතුළු ලෝකයේ විශාලතම ආයෝජකයන්ට ගහලා අද චීනයට කියලා කියලා බැරි තැන අද චීන වන්දනාව යනවා. එදා එහෙමද කිව්වේ? මං කැමති කියවන්න හැන්සාඩ් වාර්තාවේ 2013 නොවැම්බර් 23 තමුන්නාසේලා 178 පොලියට ණය ගන්නවා. අපි ඒක 102කට අඩු කරලා ඒ තුලින් කෝටි 22000ක් අඩු කරලා පෙන්නනවා. මේ රටේ තියෙන දූෂණය නැවැත්තුවා නම් තව කෝටි 25000ක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම නිසි කළමනාකරණයක් ඇති කළා නම් තව කෝටි 5000ක් විතර ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම නැවතත් GSP ගත්තරන් ගිය අවුරුද්ද විතරක් කෝටි 16800ක් ඉතුරු කරගන්න පුළුවන්. අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් අපි ඉදිරිපත් කළ ණයවැය තුලින් පෙන්නනවා කෝටි 70000කින් වියදම අඩු කරන්නේ කොහොමද කියලා. වියදම කෝටි 70000කින් අඩු කරලා රුපියල් 10000කින් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා. ඒ සඳහා යන සම්පූර්ණ වියදම කෝටි 16000යි. රුපියල් 70000ක් විතර වෙන් කරනවා රැකී රක්ෂා ඇති කරන්න. ඒ වගේම ජනතාවගේ විදුලි බිල අඩු කරන්න තියෙන අනවශ්‍ය අවස්ථාවේ අනවශ්‍ය ලෙස වැඩි කර තියෙනවා. ඒක 175කින් අඩු කළා නම් කෝටි 2300ක් අඩු වෙනවා. මේ 2013 නොවැම්බර් 23 වෙනිදා තීරු අංක 303 මේ රවි කණ්ණනායක මුදල් ඇමතිවරයා කියලා තියෙන එක. දැන් එතකොට එහෙම කරන්න බැරි වුණේ දූෂණය වැඩි වෙලා තියෙන නිසා නේද? නාස්තිය වැඩි වෙලා තියෙන නිසා නේද? අපතේ යාම වැඩි වෙලා තියෙන නිසා නේද? ජනතාවට කර කියා ගන්න බැරි තත්වයට ඇයි රටේ ආර්ථික වර්ධන වේගය අඩු වෙන්නේ? ඇයි ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය අඩු වෙන්නේ? ඇයි පොලි අනුපාතය ඉලක්කම් දෙකට යන්නේ? ඇයි ලෝකේ රටවල් වල උද්දමනය ඍණ වෙනකොට ඇයි අපේ බඩු මිල වැඩිවීමේ වේගය වැඩි වෙන්නේ? ඇයි මේ රාජ්‍ය දේපළ ටික විකුණන්නේ යන්නේ? ඒ නිසා අපි තමුන්නාසලගෙන් ඉල්ලා සිටින්නේ මේ අකාර්යක්ෂමතාවයේ යටතේ මේ රජයේ ආයතන කාර්යක්ෂම කරන්න පුළුවන් පුද්ගලයෝ ටිකක් පත් කරන්න. එහෙම නැත්නම් අපි එනතෙක් මේ රාජ්‍ය සංස්ථා විවස්ථාපිත මණ්ඩල උපනූපන් පරම්පරාවල් වලට අයිති වෙන දේපළ ඒ ටික විකුණගෙන කන්ට එපා. ඒ ටික ඉතුරු කරන්න දැන් අවුරුදු දෙකක් යනකොට මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිතුමාට පුළුවන් කමක් නැහැ. එතුමා අවුරුදු ගණනාවක් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා වශයෙන් හිටපු ලේකම්වරයා වශයෙන් එතුමාට පුළුවන් කමක් නැහැ. ඉත අමාරුවෙන් මේ රටේ නායකවරු ගොඩනගපු ජාතික දේපළ වස්තුව විකුණගෙන කන තත්ත්වයට පත් කරන්නට එපා. අලුත් ක්‍රමයකට මාරු වෙන්නේ ඒ යටතේ සිද්ධ වෙන මම කැමති මෙතන ඉදිරිපත් කරන්න ඉතාම වැදගත් ලිපියක චූටි කොටසක් අවසාර වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීන සංචාරයක නිරත වන විට එයට පූර්ණ රාජ්‍යතාන්ත්‍රික පාසුකම් සපයන්නේයි අගමැති රනිල් මෙරට විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. එයින් පෙනෙන්නේ චීනයේ පෙන්වන සමත්කමක තරමේ ලෝකයේ බලවත්ම ආයෝජකයා වශයෙන් චීනයේ අලුත් ගමනක් ආරම්භ කර තිබේ. මෑත අවුරුදු කීපය තුළ ආසියාවේ සහින් බැහැර ජාත්‍යන්තරය තුළ චීන ආයෝජන ඉතා ප්‍රබල තැනක් ගෙන ඇත. ඕනෑම රටක් ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරන්නේ නම් චීනය ගැන වැඩි බරක් තබන අතර ඉන්දියාව ජපානය පමණක් නොව ඇමරිකාවද සංවර්ධනය හමුවේ චීනය අලුත් ධනය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව මෙහිදී කුඩා ඒකකයකි. චීනයට ශ්‍රී ලංකාව නැතත් ලෝකයේ ඕනෑ තැනක ආයෝජනය දොරටු විවෘතය. චීන ජනාධිපතිවරයා ආයෝජනයේ නිෂ්පාදනය පමණක් නොව ඒවා වෙළඳපොළ වෙත ප්‍රවාහනය කරන නාවික මාර්ගයේද නව සේද මාවත නමින් සකස් කරගෙන අවසන්නේ. ශ්‍රී ලංකාවද මෙම සේද මාවතට පාසුකම් සපයන රටක් වශයෙන් පළමුවෙන්ම ප්‍රකාශයන් නිකුත් කරන ලද රට බව සඳහන් කළ යුතුය. එසේ තිබියදී දේශපාලන පරිවර්තනයේදී චීන ආයෝජන බලවත් විවේචනයට ලක්විය. ඉතාම වැඩි පොලිය සහ එම ආයෝජන දේශපාලනඥයන් ඉතා දූෂිත අන්දමින් හම්බ කරගත් බවට ප්‍රසිද්ධ කරන ලද කාරණයකි. මේ රාවේ පුවත්පතේ මම මේ ටික මේ හැන්සාඩ් ගත කරනවා. තමුන්නාන්සේලා එදා කිව්වේ
මන්තුමා කාලේ අවසන්යි.
ලංකාවේ දූෂණය නැති කරන්න නම් චීන පන්නන්ට ඕනේ. චීන නගරාධිපතිවරයෙක් එනවා. චීන පැටව් වෙනවා කියලා අද ගිහිල්ලා චීන වන්දනාවේ ගිහිල්ලා ගොඩ එන්න බැරුව මොනවාම හරි ඉල්ලන දෙයක් දෙන්නම් එන්න කියනකොට තමුන්නාසෙලා ආපහු තමුන්නාසෙලාට පීඩ තියෙන්නේ මහින්ද චින්තනයේ පමණයි. මහින්ද රාජපක්ෂ අපේ රාජ්‍ය නායකයාත් චීනෙට ගිහිල්ලා
ගරු ආනන්ද කුමාර සෙන්මන්දුම
වෙනුවෙන් ඇවිල්ලා ඉවෙල්ල රටේ ආයෝජනය කරන්න කියලා.
ගරු සභාපතිතුමනි, අපේ බඳුළු ගුණවර්ධන ගරු ඇමතිතුමා, අපි බොහොම ගරු කරන ඇමතිවරු හිටපු ඇමතිවරේ එතුමා අවසානයේදී එතුමායි කතාවේ කිව්වා එතුමල්ලා කවදා හරි බලයට එනකම් මේ ආයතන ටික ආරක්ෂා කරලා තියාගන්න කියලා. නමුත් මම කියන්න ඕනේ එතුමාගේ කාලයේ අවුරුදු 20ක් මේ ආයතනවල උදාහරණයක් ලෙස මම දුන්නත් අපි ජීවත් වෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ආයතන දෙක කාබාසිනියක් කළා අන්තිමට යකඩ කැරේ ටික විකුණන තත්ත්වයට පත් වෙච්ච වෙලාවක මම ආරම්භර වෙනවා අපේ කබේ රශේ මැමතුමා සහ විශේෂම රිෂාඩ් බදුද්දීන් මැමතුමාගේ අමාත්‍යංශ දෙකේ පැල්ලත සහ සෙවනකල කියන කර්මාශාලා දෙක නැවත වතාවක් ලාභ ලැබෙන පත්වයට පත් කිරීමට හැකියාව ලැබීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. ගරු සභාපතිතුමනි, අපි අත්‍යවශ්‍යම කියන උන කාරණයක් තමයි මේ මොනරාගල දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව ජීවත් වුණේ උක්කගාවෙන්. මොකද මේකේ ප්‍රධානම සංකල්පය වුණේ නිෂ්පාදනය සහ ගණුම් කාර්යයක් කියන කාරණේ. අපිට වීටික විකුණ ගන්න බැරුව මහපාරේ හැතම්මක නම් පොලිමේ තියාගෙන ට්‍රැක්ටරවල අහිංසක ගොවි මහතුරු ලත වෙනකොට ජයජාවන ජනාධිපතිතුමා හදපු 1977 එතුමාගේ ප්‍රතිපත්තිය තුළ කරපු ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලේ ප්‍රධානාංගයක් වුණේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට නිෂ්පාදකයා සහ වෙළඳපොළ නිර්මාණය කළ දුන්න එකයි සිද්ධ වුණේ. ඒ නිසා ඒකෙන් අද අතිවිශාල වෙනසක් මේ දිස්ත්‍රික්කයේ තුළ මේ මාස 8ට ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකේ ප්‍රධානම කාරණේ තමයි මේ ආයතන කාබාසිනියක් කරන්නේ නැතුව මේ ආයතන හරියට කළමනාකරණය කරොත් අනිවාර්යයෙන්ම රටට වැදගත් වෙන දෙයක් කරන්නත් පුළුවන්. මහා බණ්ඩාරකට යම් කිසි මුදලක් අපිට ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. මේ වෙනකොට මේ මාස 8ේ ලාභයේ විතරක් මිලියන 1000 ගණනක් තියෙනවා. මට හරියටම සංඛ්‍යාලයක් දන්නමුත් 2004 සහ 2015 කියන වර්ෂ දෙකේම පාඩු වෙච්ච ආයතන දෙකක් නැවත වතාවක් ගොඩ ගන්න පුළුවන්කම හැකියාව ලැබුණේ අර නිවැරදි නායකත්වයේ ගරු ඇමතුමන්ලාගෙන්. ඒ වගේම නිවැරදි කළමනාකරණය අද වර්තමානින සභාපතිවරයා ලැබිච්ච කාරණා නිසා කියන එක මම මෙතන මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි ආරම්භර වෙනවා මෙච්චර කාලයකට අවුරුදු 30ක් වෙනවා මේ සීනි නිෂ්පාදන කර්මාන්තය මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරලා. මේ අවුරුදු 30ට කිසිම කෙනෙක් කිසිම ඇමතිවරයෙක් තීරණය කරේ නැහැ මේ ගොවි මහතුරුන්ට නියම නිශ්චිත මිලක් අපි දෙන්න ඕනේ කියලා. අද රවි කරුණායක ඇමතුමා ඒ තීරණය අරගත්තා. රුපියල් 5000කට සීනි උක්කගාවට යෙදිලා ඉන්න ගොවි මහතුරුන්ට රුපියල් 5000කට එතුමා ඒ අයගේ නිෂ්පාදනයට මිලදී ගන්න සිර මිලක් නියම කරා. ඒ විතරක් නෙවෙයි, මම විශ්වාස කරනවා මේ ක්‍රියාදාමයේ සාර්ථක කරගන්න නම් ගොවි මහතුරු මේ ව්‍යාපෘතිය තුළ තවදුරටත් පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන් මේ ලැබෙන ආයතනයෙන් නැත්නම් මේ ලැබෙන ලාභයෙන් 25-50%ක්වත් අනිවාර්යයෙන්ම නැවත වතාවක් ඒ ආයතනය තුළ ආයෝජනය කරන්න අවශ්‍යයි. කර්මාශාල වැඩි දියුණු කරන්න අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, ගොවි මහතුරුන්ට හොඳ මිලක් දෙන්න ඕනේ. මම යෝජනා කරනවා බෙදෙන්දි ගරු සභාපතිතුමනි, අපේ ඇමතිතුමාලට මේ සීනි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක විස්තරහට ගෙනියන්න. අපේ රටේ නිෂ්පාදන ගණන 10%ක් විතර ඉතාමත් සුළු ප්‍රමාණයක්. මේකෙන් ගොවි මහතුරු ජීවත් වෙනවා විතරක් නෙවෙයි, මහ බණ්ඩාරගෙන යම් කිසි මුදලක් ලැබෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මිලියමක් කරනවා 8.5% උකහා ගැනීමේ නැත්නම් රෙන්ඩමන්ට් එක, එහෙම නැත්නම් රිකවරි රේට් එක 8.5 තියෙනවා නම් එතනින් ඉහාට යම් කිසි ගොවි මහ කර්මාශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය 1/1 වැඩි වෙනවා නම් ඒකටත් මුදලක් දීලා මේ ගොවි මහතුරු මේ නිෂ්පාදන ක්‍රියාවලිය තියාගන්න ආරක්ෂා කරන්න ඕනේ. මොකද මම දන්න දෙයක් තමයි උක්වගාවෙන් පාඩු බිඳිනකොට ගොවි මහතුරු වෙන වගාවලට යනවා. රබර් වගාවේ ලාභ තිබිච්ච පහුගිය කාලේ රබර් මිල වැඩි වෙනකොට ගොවි මහතුරු ටික උගස්සික අයින් කරලා වෙන රබර් හිටේව. නමුත් අද දවසේ රබර් මිල ආපහු පහත වැටෙනකොට ආයෙත් උකගාවට ගොවි මහතුරු පෙළඹෙනවා. ඒ නිසා මේ කාරණා දෙක යම් කිසි විදිහක තුලනයක් කරන්න නම් අනිවාර්යයෙන්ම හොඳ මිලක් ගොවි මහතුරු දුන්නා නම් රබර් නිෂ්පාදනයේ කෙසේ වෙතත් උක් නිෂ්පාදනයේ දිගින් දිගටම මේ ගොවි මහතුරු ඒ නියලින්දී ඒකෙන් රටට වෙන වාසිය අතිවිශාලයක් කියන කාරණේ මතක් කරමින් ඔබතුමාට අතිරේකමකට කාලයක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙමින් මන්නේන ඔබ ස්තුතියි.
ස්තුතියි ගරු ඩග්ලස් දේවානන්ද මන්තුම.
நன்றி சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, 2017 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தில் இன்றைய தினம் கைத்தொழில் மற்றும் வாணிபத்துறை அமைச்சு, அரசு தொழில் முயற்சிகள் அபிவிருத்தி அமைச்சு, ஆரம்ப கைத்தொழில் அமைச்சு போன்ற அமைச்சுகள் தொடர்பாக எனது கருத்துக்களை இங்கு முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். நமது நாட்டில் வடக்கு மாகாணத்தை எடுத்துக்கொண்டால் யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டதன் பின்னர் நுகர்வு தளம் முதலீட்டு தளம் என்பவற்றில் போதிய அளவு மாற்றங்கள் ஏற்பட்டதும் அந்த உடன் சந்தர்ப்பத்தை பயன்படுத்தி ஒருபுறம் சுமார் 30 வருட காலங்கள் முடக்கப்பட்டிருந்த அத்தியாவசிய தேவைகள் போதிய அளவு விஸ்தீரணப்படுத்தப்பட்டதும் அதற்கு புறம்பான ஏனைய பொருட்களுக்கான தேவையானது மிகைப்படுத்தப்பட்டதுமான ஒரு நுகர்வு தளம் வளர்ச்சி பெற்றது. நீண்ட காலமாக கவனத்தில் கொள்ளப்படாதிருந்த பௌதிக கட்டுமானங்களின் மேம்பாடுகள் வெளி மாவட்டங்களுக்கான தரை போக்குவரத்து விஸ்தீரணம் பெற்றமை, மின்சார வசதிகள் 24 மணி நேரமும் உறுதிப்படுத்தப்பட்டமை, தகவல் தொழில்நுட்ப வளர்ச்சிகள் போன்ற காரணிகள் இந்த நுகர்வு தளத்தை விஸ்தீரணப்படுத்துவனவாக அமைந்தன. அதே நேரம் இழந்தவற்றை மீளச் சேகரித்துக் கொள்வதும் ஏனைய தேவைகளை ஈட்டிக் கொள்வதும் என நுகர்வோரின் எண்ணப்பாடாகவும் அமைந்திருந்தன. இதன் காரணமாக இந்த நுகர்வு தேவையை அடிப்படையாக கொண்டு வர்த்தக செய்கைகள் திடீர் வளர்ச்சி பெற ஆரம்பித்தன. இதில் அப்பகுதி வர்த்தகர்கள் நேரடியாகவும் அப்பகுதி சாராத வர்த்தகர்கள் நேரடியாகவும் விநியோக தளத்தை அப்பகுதி வர்த்தகர்கள் ஊடாகவும் மேற்கொள்ளப்பட்டு செய்கைகளும் வளர்ச்சி பெற்றன. இதனூடாக இந்த இரண்டு தரப்பினரும் அங்கு வளர்ச்சி பெற்றிருந்த திடீர் பொருளாதார சந்தையின் பயன்களை பெற்று வந்தன. எனினும் இந்த நுகர்வு அலையானது நீண்ட காலம் நிலைத்திருக்கவில்லை. இந்த நிலையில் நுகர்வு தேவைகளின் படிப்படியான வீழ்ச்சி காரணமாக எமது வர்த்தக பொருளாதாரமும் வீழ்ச்சி காண ஆரம்பித்துவிட்டன. இந்த வீழ்ச்சியானது தற்காலிகமானது என எதிர்பார்த்து அரச வங்கிகளின் ஊடாக கடன் பெற்று கையிருப்புகளை குறைவில் வைக்காது அதன் மிகை களஞ்சியத்தை பேணியவர்களும் இதற்கென அரச வங்கிகள் கடன்களை மறுத்த நிலையில் வேறு நிதி மூல நிறுவனங்கள் இருந்து கடன் பெற்று மிகையான வட்டியை செலுத்த இயலாது போனவர்களும் மேற்படி பொருளாதார வீழ்ச்சி மீள வளர்ச்சி பெறாத நிலையில் மிகுந்த பாதிப்புகளுக்கு உட்பட்ட ஒரு நிலையே வடக்கு மாகாணத்தில் நிலத்து காணப்படுகின்றது என்பதை இந்த சபையின் அவதானத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். இவ்வாறான ஒரு பின்னணியில் இருந்துதான் வடக்கு மாகாணத்தில் எமது பொருளாதாரத்துறையை மீள கட்டி எழுப்ப வேண்டி இருக்கின்றது. இந்த முயற்சியில் கைத்தொழில் மற்றும் வாணிபத்துறை அமைச்சின் தேவையானது அவசியமாகிறது என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதாவது ஏற்படுத்தப்பட வேண்டிய பொருளாதார ஈட்டு நடவடிக்கைகள் உள்ளூர் வளங்களையும் பயன்படுத்தியதான உள்ளூர் விற்பனை சந்தையை மாத்திரம் நம்பியிராத தொழில் முயற்சிகளே தேவைப்படுகின்றன என்பதையும் அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அந்த வகையில் கௌரவ அமைச்சர் ரிசாத் பதூரின் அவர்கள் சில திட்டங்களை ஏற்கனவே முன்வைத்திருப்பதை நான் வரவேற்கின்றேன். ஒன்று, ஏற்கனவே இருக்கின்ற கைத்தொழிற்சாலைகளை மீள புனரமைத்து புனரமைப்பு செய்து அவற்றை செயல்படுத்துவது. அந்த வகையில் பார்க்கும் பொழுது காங்கேய சுந்தர சீமந்த தொழிற்சாலை இதை மீள செயல்படுத்துவது தொடர்பில் சூழல் ரீதியான சில விடயங்கள் முன்வைக்கப்படுகின்றன. இலங்கையில் ஏனைய சில பகுதிகளில் மக்கள் குடியிருப்புகளுக்கு மத்தியில் சீமந்து பொது செய்யப்படும் ஒரு பாரிய தொழிற்சாலை இயங்கி வருவதை இங்கு குறிப்பிட விரும்புகின்றேன். அந்த வகையில் அதை போன்றதொரு முயற்சியை காங்கேசன் துறை பகுதியில் மேற்கொள்ள முடியும் என்றும் நம்புகின்றேன். அதே நேரம் காங்கேசன் துறை பகுதியில் ஏற்கனவே சீமந்து தொழிற்சாலை இயங்கி வந்த நிலையில் மூலப்பொருள் காரணமாக தோண்டப்பட்ட நிலங்கள் மூடக்கூடிய தேவைகளும் காணப்படுகின்றன. தற்போது ஆணையரவு உப்பளம் செயல்பட்டு வருகின்ற நிலையில் அதனை மேலும் மேம்படுத்தவும் பரந்தன் ரசாயன தொழிற்சாலை மீள செயல்படுத்தவும் அதே போன்று ஒட்டு சுட்டான் ஓட்டு தொழிற்சாலை, கிளிநொச்சி சந்தபுரம் சீனி தொழிற்சாலை போன்ற தொழிற்சாலைகளை மீண்டும் செயல்படுத்தும் நிலையில் எமது பகுதி போதிய அளவு பொருளாதார ரீதியில் வளர்ச்சியினை பெற இயலும் என்பதுடன் பல தொழில் வாய்ப்புகளையும் உருவாக்க முடியும் என நம்புகின்றேன். இதைவிட தனியார் கைத்தொழில் முயற்சிகளும் யுத்தத்திற்கு முந்தைய காலங்களில் எமது பகுதிகளில் மிகவும் முன்னேற்றகரமான வகையில் மேற்கொள்ளப்பட்டு வந்தன. குறிப்பாக அல்லப்பட்டி அலுமினிய தொழிற்சாலை, நீர்வேலி பூட்டு தொழிற்சாலை மற்றும் கண்ணாடி தொழிற்சாலை, நாவல்குழி இறால் தொழிற்சாலை, அரியாலை ஆணி தொழிற்சாலை, சவுக்கார உற்பத்தி தொழிற்சாலை, வெனியன் தொழிற்சாலை, பாதணி தொழிற்சாலை, தும்பு தொழிற்சாலை என பல தொழில் முயற்சிகள் முன்னெடுக்கப்பட்டிருந்தன. அதே நேரம் கடந்த காலங்களில் நாம் இவ்வாறான பல தொழில்துறைகளை மீள புனரமைத்து அவற்றை ஊக்குவித்திருந்தோம். அந்த வகையில் அல்லாரை தும்பு தொழிற்சாலை, நீர்வேலி இரும்புசார் உபகரணங்கள் உற்பத்தி தொழிற்சாலை, வதிரி பாதணி தொழிற்சாலை, சங்கானை பெட்ரிக் தொழிற்சாலை போன்ற தொழில் முயற்சிகள் குறிப்பிடத்தக்கவையாகும். அந்த வகையில் புதிய சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளை மேலும் இனங்கண்டு அவற்றை ஊக்குவிப்பதற்கும் நாம் ஏற்கனவே ஆரம்பித்து வைத்துள்ள தொழில்துறைகளை மேலும் முன்னேற்றுவதற்கும் கௌரவ அமைச்சர் ரிசாட் பதுடீன் அவர்கள் நடவடிக்கை மேற்கொள்வார் என்று நம்புகின்றேன். அதே நேரம் கடந்த காலங்களில் அச்சுவேலி தொழிற்பேட்டையை நாம் மீள புனரமைத்து புதிய தொழில் முயற்சிகளை ஊக்குவிக்கும் செயல்பாடுகளை முன்னெடுத்திருந்தோம். அதனையும் மேலும் முன்னேற்றத்தக்க முயற்சிகள் மேற்கொள்ளப்பட வேண்டும் என்றும் வவுனியா கைத்தொழிற்பேட்டையை அபிவிருத்தி செய்து அதனையும் பலமிக்க ஒரு கைத்தொழிற்பேட்டையாக முன்னெடுக்குமாறும், மேலும் வடக்கு கிழக்கு மாகாணங்கள் உள்ளிட்ட ஏனைய மாகாணங்களிலும் புதிய கைத்தொழிற்பேட்டைகளை உருவாக்குவதற்கான சாத்தியப்பாடுகள் தொடர்பில் ஆராய்ந்து அதற்கேற்ற நடவடிக்கைகளை மேற்கொள்ள முன்வருமாறு கௌரவ அமைச்சர் அவர்களை கேட்டுக் கொள்கின்றேன். தற்போதைய சூழ்நிலையில் வடக்கு மாகாணத்தை பொறுத்த வகையில் உள்ளூர் மூலதனத்தின் திரட்சியும் முதலீட்டாளர்களின் உருவாக்கமுமே தேவைப்படுகின்றது. அதற்கு ஆரோக்கியமானதொரு முதலீட்டு சூழலை உருவாக்கப்பட வேண்டும். அதே நேரம் உள்ளூர் பொருளாதார நடவடிக்கைகளில் உள்ளூர் நிறுவனங்களினதும் மனித வளத்தினதும் பங்களிப்புகள் அதிகரிக்கப்பட வேண்டியதன் அவசியமும் தேவைப்படுகின்றது என்பதையும் நான் இங்கு கூறி வைக்க விரும்புகின்றேன். எனினும் கடந்த கால யுத்தத்துடன் நேரடியாக பாதிக்கப்பட்டுள்ள இப்பகுதியானது மனித சொத்து மற்றும் வள இழப்புகள் அதிகமாக கொண்டுள்ள நிலையில் உடனடியாக வெளி உலகுடன் பாரிய அளவில் போட்டியிட்டு நிலகொள்ளக்கூடிய வாய்ப்புகள் அதிக அளவில் கொண்டிராத சூழலில் இப்பகுதி தொடர்பில் பொருளாதார ரீதியில் தன்னை ஓரளவுக்கேனும் நிலைப்படுத்திக் கொள்ள ஏதுவாக ஒரு குறிப்பிட்ட கால எல்லைக்கு விசேட நிதியீட்டு திட்டங்கள், வரி ஏற்பாடுகள், முதலீட்டு ஊக்குவிப்பு செயல்பாடுகள், மனிதவள மேம்பாட்டிற்கான விசேட ஏற்பாடுகள் போன்ற விசேட ஏற்பாடுகளை மேற்கொள்ள வேண்டியதன் அவசியத்தையும் நான் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். அதே நேரம் எமது நாட்டின் பாரம்பரிய தொழில்துறைகள் குறித்தும் அவதானம் செலுத்த வேண்டியுள்ளது. குறிப்பாக 100 வருடங்கள் பழமையான மட்பாண்ட கைத்தொழிலில் ஈடுபட்டு வருகின்ற புத்தளம் மாவட்டத்தைச் சேர்ந்த முந்தல் புளிச்சான்குளம் கிராம மக்கள் தங்களுக்கு தேவையான ஓவெல்ல மண் தட்டுப்பாட்டு தொடர்பில் முறைப்பாடுகளை முன்வைத்து வருகின்றனர். இந்த சந்தர்ப்பத்தில் என்னுடைய அனுபவத்தின் பிரகாரம் நான் அமைச்சராக இருந்தபொழுது இந்த மட்பாண்ட கைத்தொழிலில் ஈடுபடுகின்றவர்கள் அந்த மண்ணை இலகுவாக பெறக்கூடிய ஒரு கஷ்டமான நிலைமையில் இருந்தார்கள். அதை அந்த 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 தடையை அகற்றுவதற்கான முயற்சிகளை மேற்கொண்டிருந்தேன். அது போதிய அளவு சாத்தியப்படவில்லை. இருந்தாலும் அந்த இந்த அமைச்சர் ரிசார் பதுரின் அவர்களுக்கு கை கொடுத்து அவர்களுடைய அந்த மட்பாண்ட கைத்தொழிலை ஊக்குவிக்க வேண்டும் என்றும் கேட்டுக்கொள்கின்றேன். வடக்கை பொறுத்தவரையில் இந்த மட்பாண்ட கைத்தொழிலில் ஈடுபடுகின்ற மக்கள் பெருவாரியாக காணப்படுகின்றனர். இதேபோன்று தென்பகுதியைச் சேர்ந்த எழுதனிய தேவேந்திர கிராமமானது பாரம்பரியமாக கம்மல் தொழிலில் ஈடுபட்டு வருகின்ற கிராமமாகும். இங்கும் அவர்களுக்கு உரிய மூலப்பொருளான இரும்பு கிடைப்பதில் பாரிய சிக்கல் இருப்பதாக கூறப்படுகின்றது. பிரம்புசார் கைத்தொழிலில் ஈடுபடுகின்றவர்களுக்கு தங்களது மூலப்பொருளான பிரம்புகளை கொண்டு வருவதில் தடைகள் இருப்பதாக கூறப்படுகின்றது. இவ்வாறு சிறுதொழில் முயற்சியாளர்களிடையே பல்வேறு பிரச்சனைகள் தேவைகள் காணப்படுகின்றன. எனவே இத்துறை தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் அவதானம் செலுத்துவார் என நம்புகின்றேன். இம்முறை வரவு செலவு திட்டத்தில் சிறிய மற்றும் நடுத்தர கைத்தொழில்துறை ஊக்குவிப்பு கருதி பல முன்மொழிவுகளை காண முடிகின்றது. இது ஒரு ஆரோக்கியமான நிலை என்றே கருதுகின்றேன். இந்த நிலையில் நவீன தொழில்நுட்ப சந்தையின் கேள்விகளுக்கேற்ப மென்பொருள் உற்பத்தி கிராமங்களை அமைக்கும் ஒரு திட்டத்தை முன்னெடுக்க முடியும் என்று நம்புகின்றேன். குறிப்பாக வடக்கு கிழக்கில் வேலை வாய்ப்புகளை எதிர்பார்த்திருக்கின்ற இளைஞர் யுவதிகளை மிக அதிகமாக காணப்படுகின்ற மாவட்டங்களான வடக்கு கிழக்கு மாகாணங்களை உள்ளடக்கலாக இந்த முயற்சியை மேற்கொள்ள முடியும். இது தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் தனது அவதானத்தை செலுத்த வேண்டும் என்றும் கேட்டுக்கொண்டு நட்டத்தில் இயங்குகின்ற அல்லது இயங்க முடியாமல் முடங்கி இருக்கின்ற அரச உற்பத்தி நிலையங்களை வினைத்திறன் உள்ளதாக லாபம் ஈட்டக்கூடியதானதாக அந்த பிரதேசங்களை வளமான பிரதேசங்களாக மாற்றக்கூடியதான பொறிமுறை ஒன்றை கண்டுபிடித்து அவற்றை இயக்கி அந்த சமூகத்திற்கும் நாட்டிற்கும் நன்மை பயக்கின்ற வகையில் மாற்றி அமைக்க வேண்டும் என்றும் அமைச்சரை கேட்டுக்கொண்டு அத்துடன் இங்கு ஆரம்ப கைத்தொழில் அமைச்சு தொடர்பாக சில விடயங்கள் தொடர்பிலும் அவதானத்தை செலுத்த விரும்புகின்றேன். அண்மையில் ஏற்பட்ட வறட்சி காரணமாக நாடாளாவிய ரீதியில் சிறு ஏற்றுமதி பயிர்கள் பல அழிவுக்குட்பட்டதாக கூறப்பட்டது. அந்த அழிவுகளுக்கு முகங்கொடுத்து பாதிக்கப்பட்ட விவசாய மக்களுக்கு உரிய நஷ்டஈடு உரிய முறையில் வழங்கப்பட்டதா என்பதை அறிய தருமாறும், நாட்டில் வெள்ள பட்டைகள் வட்டி வெளிநாடுகளுக்கு கடத்தப்படுகின்ற முயற்சிகள் தொடர்பில் அடிக்கடி செய்திகள் வெளிவந்து கொண்டிருக்கின்றன. இந்த நிலையில் வெள்ள பட்டைகளை முறையாக வெளிநாடுகளுக்கு ஏற்றுமதி செய்யக்கூடிய நடவடிக்கைகளை மேற்கொள்ளக்கூடிய சாத்தியங்கள் உள்ளனவா என்பது குறித்தும் ஆராய்ந்து பார்க்குமாறு கேட்டுக்கொண்டு வாய்ப்பு தந்ததுக்கு நன்றி கூறி விடப்படுகின்றேன்.
தேங்க்யூ கரு. ரஞ்சித் சொய்சா மந்த்மா.
கரு சபாபத்துமணி, அது தவசே வெதகத் அமாத்தியான் சிக்கிபேக்க விஷயான் பிரிபந்தவ சாக்கச்சா கிரண மே விழாவை இட்ட பிராத்துவ அப்படி அவதானியும் கண்ணா கரு அமத்துவான் லாக்கி இப்ப தினக்கு திரண்டின விழாவே அது தவசே ரெட்டை பரப்பத்தல பிரச்சனையாக அத்தி விழா திபினவா பௌத்கிலிக்க பஸ்ரத்த வர்ஜனையை நிசா மேல் ரெட்டை பிரவாகன தத்துவே சம்பூர்ம என ஹிட்ல திபினும் ஏ வகைம ரஜே சேவகின் அதாவசே பாசல் நிமாடுதின்சா பாசல் சிஷ்யின் சக சாமானிய ஜனதாவ பரபத்தல அபஹஸ்தாடு லக்கலா தியர் ஹட்டபுராம பௌத்கரிக பஸ் சேவா முழுமணின்ம அணைட்ல தீன மே விழாவே ஆண்டுவ வகே வகக் நெத்துவ எஹெமதியாக் உனே நெத்து வகை இன்னும் ஏ அய ஆண்டு பலாஹிட்டியா கமனு விஜயரத்ன பஸ்ஸே கிஹில்லா ஏ ஹரா கட்டயுத்த கரகன்ன கமனு விஜயரத் மகாத்மியாத் போகம் பாரம்பேவ ஹபை அவசான வெனக்கொட்ட தனகன்ன தீன கமனு விஜயரத் மகாத்மியாக பஸ்தாயத் அத வர்ஜனடி எகத்து விழா எனிசா එවැනි බලයක් නැති පුද්ගලින් පිළිබඳව විශ්වාසයක් තියාන දඟලනට වැඩිය අපි රජයේ යෝජනා කරනවා වහාම මේ ප්‍රශ්නේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනයේ සාධාරණ විසඳුමක් දෙන්න කටයුතු කරන්න කියලා. රජයේ පැත්තෙන් කියනවා ඒ සඳහා අපි මේ දඩ මුදල් අය කිරීම කටයුතු ආරම්භ කළේ ඒ යෝජනා කරේ අනතුරු අඩු කරන්න කියලා. අනික් පැත්තෙන් ජල බිල වැඩි කරන එකට අපිට අහන්නේ නානවා අඩු කරන්නද ජලබිලි වැඩි කරයි කියලා. ඒ නිසා මෙවැනි නොගැලපෙන තර්ක විතර්ක ඉදිරිපත් නොකර මේ ප්‍රශ්නෙට වහා මැදිහත් වෙලා ප්‍රවාහන විෂය භාර ඇමතිවරයා මේ සභාවේ නොහිටියත් අපි ඉල්ලීමක් කරනවා රජයේ වගකීතු ඇමතිවරුන් ගණනාවක් ඉන්න මේ වෙලාවේ මේ ප්‍රශ්නේ තවත් දුර දිග යා නොදී වහාම බස්රත හිමියන්ගේ සහ සේවකගේ ප්‍රශ්නේ මැදිහත් වෙලා හෙට දවස වෙනකොටවත් මේ සඳහා විසමක් ලබා දෙනු කටයුතු කරනවා ඇත කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද දවසේ විවාදයට ගන්න වැය ශීර්ෂ කීපයකදී විශේෂයෙන් ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය ගරු දයාගමගේ ඇමතිතුමාගේ අමාත්‍යාංශය පිළිබඳව සාකච්ඡා කරනවා. අපි මෙතනදී මතක් කරන්න ඕන 2004 ඉඳලා 2014 වෙනකන් තමුන්නාසල ඉතාම අමිහිරි අප්‍රසන්න මේ රටේ වැඩිපුර බහුතර ජනතාව ඉතාම ප්‍රසන්න මිහිරි කාල පරිච්ඡේදයක් වෙච්ච පසුගිය රජයේ කාල සීමාව තුළ මේ රටේ අද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අයත් වෙන විශේෂ අපනයන භෝග දෙපාර්තමේන්තුව තුලින් ඉතා විශාල සේවාවක් මේ රටට කෙරුණා. ඒ වගේම නිෂ්පාදනයේ එන්න වැඩි වුණා වගේම ආදායම් ප්‍රමාණය එන්න වැඩි වෙලා තිබෙනවා. අපි ඒ සඳහා මෙහි මහ බැංකු මූලාශ්‍ර වලින්ම ඒ සඳහා අවශ්‍ය කරුණු කාරණා ගන්න පුළුවන්. කුරුඳු වලින් ගම්මිරිස් වලින් 2008 අවුරුද්දේ රුපියල් මිලියන 2853ක ආදායමක් ගත්ත ලංකාව 2014 අවසාන වෙනකොට ඒක මිලියන 9447ක් දක්වා ආදායම් වැඩි වෙලා තිබෙනවා. කරාමුණ ඇටි වලින් ගත්තත් එදා මිලියන 3610ක් වෙච්ච ආදායම මෙදා වෙනකොට රුපියල් 17027ක් දක්වා වැඩි වෙලා තියෙන මිලියන වලින්. මේ ආකාරයට කුරුඳු, ගම්මිරිස්, කරාමුණ ඇටි, සාදික්ක, තල, කොකෝවා, කෝපි, පුවක් මේ හැම එකකම ආදායම 2004ට වැඩිය 2014 අවසාන වෙනකොට රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණා වගේම ප්‍රමාණයනුත් අස්සන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට බලපෑව කරුණු ගණනාවක්. ඒ බලපාපු කරුණු තමයි ඒ සඳහා ගොවියන්ට අවශ්‍ය වෙන දිරිදීම් සහ දිරිදීමනා, දිරි ගැන්වීම් සහ සහන ආධාර විශාල වශයෙන් ලබා දුන්නා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. එදා ගම්මිරිස් පැලයක මිල දයාගමගේ අමතුමා හිටියා නම් හොඳයි, ගම්මිරිස් පැලයක මිල රුපියල් 10යි පෞගේ 2014 වෙනකොට. හැබැයි 100 රුපියල් 10ක් ඇච්ච ගම්මිරිස් පැලේ 100%ක්ම නොමිලේ ගොවියාට දුන්න සහන ආධාරයක් හැටියට. මේ ආදායම් වැඩි වෙන මෙයා බලපෑවා. හැබැයි අනතුරුව පසුගිය මේ රජයේ බලයට පත් වුණාට පස්සේ එන් 50%ක් රජයත් 50%ක් ගොවියත් දරන මතයට ආවා. හැබැයි මේ වෙනකොට රුපියල් 10 තියෙන ගම්මිරිස් පැලේක මිල රුපියල් 13.50 දක්වා වැඩි කරලා 50%ක් සහන ආධාර දෙනවා කියන. ඉතර ගරු සභාපතිතුමනි, 13.50 6.50 ගොවියට මේ අනුව සහනයක් දෙයි. 10 පැලේ 13.50 කරලා 50%ක් සහන ආධාර දෙනවා. මෙන්න මේ වගේ විජ්ජුම්බර එහෙම නැත්නම් තේරුමක් නැති ගණිත සූත්‍ර තමයි රජය දාලා තියෙන්නේ. හැබැයි මේ පිළිබඳව අපි අවධාරණය කරනවා කෘෂිකාර්ම වශයෙන් ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක ජීවත් වෙන මහජන නියෝජිතෙක් හැටියට මේ සඳහා දීපු සහන ආධාර මෙය ආයෝජනයක්සේ සලකා දිගින් දිගටම දෙන්න මේ තුන් රටට ලැබෙන ජාතික ආදායම වැඩි වෙනවා. ඔය කියන විදිහේ රැකී ආරක්ෂා අවස්ථා පුළුල් කරන්න, ආදායම වැඩි කරන්න, ඒක පුද්ගල ආදායම වැඩි කරන රටේ නිෂ්පාදන ආර්ථිකය කරා රටගෙන යා යුතුයි. ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම ගොවියා දිර්ගන්නීම් තුන මිසක් ගොවියා පසුපැස්වීම තුන නෙවෙයි. රජයේ සංකල්ප වෙලා තියෙන්නේ ඔය කියන දේවල් නෙවෙයි, ගොවියා විනාශ කරලා දැම්ම. එදා අපි පොහොර සහන ආධාරය දුන්නා රුපියල් 1300ට අපනයන භෝග සඳහා දීපු පොහොර සහන ආධාරය මේ වෙනකොට සහ මුලින්ම නැති කළා. ගම්රිස් වලට කෝපි කොකෝවා පුවක් කිසිම දෙයක පොහොන සහන ආධාර දෙන්නේ නැහැ. ඒක නවත්තලා දාලා තියෙනවා. කෝපි වලට දුන්නොත් වී වලට නැහැ. වී වලට දුන්නොත් රබර් වලට නැහැ. රබර් වලට දුන්නොත් තේ වලට නැහැ. හරියට ගමේ වෙද මහත්තයාගේ සෙමට දෙන එක පිටර හොඳ නැහැ. පිටර දෙන එක වාතයට හොඳ නැහැ. ඒ වගේ පොහොර සම්බන්ධව ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙල එවැනි දෙයක්. ඒ වගේම අපි මේ අමාත්‍යාංශ දන්න යෝජනා කරලා තියෙන හොඳ වැඩපිළිවෙලක් පිළිබඳවත් ඒකත් සඳහන් කළ යුතුයි. දයාගම ඇමතුමා එතුමායි කතා වෙදිකා එතුමා බලාපොරොත්තු වෙනවා ලෝක බැංකු ආධාර ක්‍රමයක් යටතේ ගොවින් දිර්ගන්නීම් සඳහා ගොවින්ට ආධාර දෙන සූදානම් UNP ශ්‍රී ලංකා JVP පක්ෂභේදයකින් තොරව හැම මහජන නියෝජිතකම යෝජනා මේ සඳහා ඉල්ලුවා. අපි සූදානම් යෝජනා දෙන්න. හැබැයි ඒ තුල අපිට දැනගන්න තියෙනවා දයාගම ඇමතුමා යෝජනා කරලා තියෙන්නේ අක්කර 100ට වැඩිය ගොවින් සඳහා අවශ්‍ය පහසුකම් දෙන්න. අක්කර 100ට වැඩිය සීමා කරන්න එපා. අක්කර 100ට වඩා වැඩි වුණත් වෙන්නේ අක්කර ප්‍රමාණය වැඩි වෙයි. හැබැයි ඒ තුලින් ආදායම් වැඩි කරන පවුල් ප්‍රමාණය අඩු වෙනවා. එනිසා අපි යෝජනා කරනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් ගමගේ ඇමතුමා කොහෙන්ද අහගෙන ඉන්නවා ඇති. ඒ නිසා අපි කියනවා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අඩුම තරමේ අක්කර 5ටවත් සීමා කළ සුළු ගොවීන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන මේක හොඳයි. ඒ තුලින් අවශ්‍ය වෙන බැංකු ණය සහ අනිකුත් තාක්ෂණ උපදෙස් දීලා වගාවන් දිරිගැන්වීමට කටයුතු කිරීම තුළ අපනයබෝ කර්මාන්තයේ යම්කිසි වර්ධනයක් කරන්න හැකි වෙයි. ඒ ආකාරයේ සාධාර එතුමා කියන UMP ශ්‍රී ලංකා JVP ભેදකින් තොරව ගොවි කුඩා ගොවීන් දිරි ගන්නවන කටයුතු කරනවා නම් ඒ සම්බන්ධ සහයෝගය ලබා දීමේ අපෙත් කිසිම ගැටලුවක් නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ඊළඟට ගරු සභාපතිතුමනි මේ අද දවසේ කතා කරන මේ අයවැය විෂයන් යටතේ විශේෂයෙන් අපේ කබීර් හසීම් ඇමතිතුමාට මේ අදාළ වෙනවා. විශේෂයෙන් මේ අයවැය 11 වෙනි පිටුවේ කියලා තියෙනවා අයවැය ලේඛනයේ 1992 වර්ෂයේදී රාජ්‍ය වතු ප්‍රාදේශ වතු සමාගම් පරිවර්තනය කිරීමේ අරමුණු වූයේ වතු කළමනාකරණය කර විධිමත් කර එම වතු ලාභ ලබන ආයතන බවට පත් කිරීමයි කියලා තියෙනවා. හැබැයි අවුරුදු 25ක් ගියාට පස්සේ අද වෙනකොට ආපෞසරක් හිටපු දණ්ඩ කරකැවිල්ලවිලද එදා තිබිච්ච රජයේ වතු ටික සිරිමාව බණ්ඩාරනායක රජෙමගින් ජනසතු කරපු රුපියල් සහ රන්පවුම් වතු ටික එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවත්මේ තීන්දුවක් මත 1992 ඒ පෞද්ගලිකරණයට ලක් කිරීමෙන් පස්සේ ඒ බලාපොරොත්තු හොඳ කළමනාකරණයක් හොඳ ආදායමක් උසස් නිෂ්පාදන තත්ත්වයක් රටේ ජාතික ආදායමට වැඩි දායකත්වයක් ලබා දීගේ. හැබැයි අද ඒක සම්පූර්ණම ආපස්සට ගිහිල්ලා ඒ ආණ්ඩුව එදා බලාපොරොත්තු දේ සිද්ධ කෙරලා නැහැ. ඔය අද ආණ්ඩුවට උපදෙස් දෙනවයි කියන අදත් රාජ්‍ය භාණ්ඩාගාරයේ මහ බැංකුව අල්ලගෙන ඉන්න අගමැතිතුමාගේ ජනාත්මගේ ආර්ථික විශේෂඥය හැටියට ඉන්න ඔය උදවිය තමයි එදා 92 මේ ආණ්ඩුවේ වතු ටික පෞද්ගලිකරණය කැසපට කැව්වේ. ඒකම ගරු
මම ඔබතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ මේක වැවිලි සමාගම් වලට බාර දුන්නයි කියලා. ඔබට මතක ඇති ඔබතුමන්ලා අවුරුදු 20ක් ආණ්ඩු බලයේ හිටපු අය ඇයි නැවත ඒවා රාජසන්ත කරලා ආණ්ඩුවට ගත්තේ නැත්තේ?
රීති ප්‍රශ්නේ රටේ වගකීම් ඇමතිවරයෙක් හැටියට මේ අපේ කාලයට බාධා කරන ඔබතුමාගේ අවස්ථාව ඔබතුමා පිළිතුරු දෙන්න. ඔබතුමාට තව ප්‍රශ්න ගණනක් තියෙන උත්තර දෙන්න මේක. 92 පෞද්ගලික කරන මේ වතු ටික අවුරුදු 25ක් ගියාට පස්සේ දැන් අද ආපෞසරයක් අංශක 360ක් හිටපෙතන්ට ආපහු කරගෙන ඇවිල්ලා මේ අයවැයේදී මුදල් ළමති රවි කරුණානායක මහත්මයා යෝජනා කරනවා අක්කර 5000ට වඩා වැඩියෙන් තියාගන්න බෑ මේ වැවිලි සමාගම් වල වතු නැවත රජයට ගන්නවයි කියලා මේකේ මේ යෝජනා කරලා තියෙනවා. මේ අයවැය ලේඛන 11 වෙනි පිටුවේ යෝජනා කරලා තියෙනවා. අපි අහනවා ගරු ඇමතුමා කලබලන වෙ ඉන්නකෝ මට මේ දැනගන්න ප්‍රශ්නයක් පොඩ්ඩක් ඉන්නකෝ ඔබතුමා කතාවේ පිළිතුරු දෙන්න. එතන මම අහන්නේ ඒක වැරදිද අහනවා. මේ රටේ වැවිලි සමාගම් 22ක් තිබෙනවා. වැවිලි සමාගම් 22ක් තියෙනවා. මේ වැවිලි සමාගම් 22 යටතේ පාලනය වෙනවා අක්කර හෙක්ටයාර 160,000ක් තියෙනවා වගාව ආදායම් ලබන මට්ටමේ. ආදායම් නොගන්න වගාවට යොදා නොගත් තවත් හෙක්ටයාර ලක්ෂයක් තියෙනවා. ආසන්න වශයෙන් හෙක්ටයාර 275,000ක ප්‍රමාණයක් වැවිලි සමාගම් 22ක් යටතේ පාලනය කරනවා. මේ වැවිලි සමාගම් 22ේ සේවකයෝ ඉන්නවා 280,000ක්. යැපෙන්නන්ගේ මුළු ගණන 110,000ක් වෙනවා. ඒ වගේම මේ සමාගම් සියල්ල කොළඹ කොටස් වෙළඳපළේ ගනු සිදින සමාගම්. මේ සමාගම කොටස් හිමි ඉන්නවා 103,000ක්. ඒ වගේම මේ මෙච්චර විශාල පරිමාණයක් තියෙන මේ වැවිලි සමාගම් එක වැවිලි සමාගම්ගරු සභාපතිතුමනි වතු 15ක් 20ක් පාලනය කරනවා. එක වැවිලි සමාගමට අක්කර 25,000 වඩා වැඩි ගාණක් තියෙනවා. එතකොට දැන් මේ අයවැයෙන් මේ තීන්දුවක් ගන්නවා අක්කර 5000ට වඩා තියෙන වතු අපි නැවත ප්‍රාදේශීය වැවිලි සමාගම වලට ගන්නවා කියලා. අපි අහනවා එතකොට මේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා ආණ්ඩුව හොයලා බැලුවද මේ සමාගම් වල ඉන්න සේවකයෝ 280,000 ගේ තියෙන අනාගත ඉරණම පිටවඳ සාකච්ඡා කෙරුවද මේ වැවිලි සමාගම් අද වෙනකොට අතිවිශාල දැවැන්ත මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා තිබෙනවා ඒ වැවිලි සමාගම් වෙනුවෙන්. ඒ වගේම මේ වගකීම් තිබෙනවා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලින් බිලියන් ගණන් ණය අරගෙන තියෙනවා. සේවක අර්ථසාධක අරමුදල් ගෙවන්න තියෙනවා. ඒතර මේ සියල්ල තියෙද්දි කුමන පදනමක් යටතේද මේ වතුරක පවරා ගන්න සූදානම්ක මේක කරන්න පුළුවන්ද? මේ කිසිසේත්ම කරන්න බැරි රජය ඉතාම හිතුවක්කාර විදිහට වැවිලි සමාගම්ටි නැවත කෑලි කැඹලි කැඹලි කිරීමට කටයුතු කිරීම තුර ගරු සභාපතිතුමනි සිද්ධ වෙන්නේ
පැහැදිලිවම මේ රටේ වැවිලි කර්මාන්තයට කන කොකා හැඳීමයි. ඒකම අපි ආණ්ඩුවෙන් අහනවා ඇමතිවරුන්ගෙන් විශේෂ ඇමතිවරුන්ගෙන් අහනවා අවුරුදු 53කට ගහලා තියෙන ගිවිසුම අවුරුදු 53කට ගහලා තියෙන ගිවිසුම තව ගිහිලා තියෙන අවුරුදු 20යි ඉතිරි 23යි ගිහිලා තියෙන්නේ ඉතිරි අවුරුදු 30 ඉතිරි අවුරුදු 30 බදු ගිවිසුමක් ගහලා රජයේ මේ දීලා තියෙද්දි ඒ බදු ගිවිසුම කැන්සල් කරන්නේ කුමන පදනමක් මතද වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා වැවිලි PMMD ආයතනයේ තියෙනවා වැවිලි කර්මාන්ත කළමනාකරණ ආයතනයේ තියෙනවා මේ ආයතනයේ උපදෙස් ගත්තද මේ වැවිලි සමාගම් ටික අක්කර 5000ට කඩන්න ගත්තේ නැහැ කිසිම තැනක උපදෙස් අරගෙන අපි දන්නවා නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමතිතුමාට මේ ආණ්ඩු වාසිය ප්‍රශ්නයක් තියෙනවා මුදල් ඇමතිතුමාට වැවිලි කර්මාන්ත ඇමතිතුමාට එක ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා තමයි සෙස්පද මිලියන 50ක් පවරා ගන්නලා එතුමා කිව්වේ මේක ගත්තොත් මං ආණ්ඩුවෙන් යනවා කියලා කිව්වේ උඹ යනවා නම් ඵලයන් කියලා වෙන්නේ නැති මේ වැවිලි සමාගම් ටික අක්කර 5000 සීමා කරන හැබැයි ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් අතර තියෙන මේ ගැටලු උපයෝග කරගෙන මේ රටේ වැවිලි කර්මාන්තයේ හෙනහුරා පාත්වන විදිහට වැඩ කරන්න එපා කියලා අපි ඉතාම පැහැදිලිව ආණ්ඩුවට යෝජනා කරනවා ඒ වගේම ගරු සභාපතිතුමනි මේ සමාගම් 22 සතුව රුපියල් බිලියන 100ක රුපියල් බිලියන 100කවත් කම් තිබෙනවා කොටස්සිමේ ප්‍රාග්දරයේ රුපියල් බිලියන 40යි කොටස්වල බලේ වටිනාකම රුපියල් බිලියන 25යි ඒ වගේම මේ සමාගම් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මූල්‍ය ආයතනවලට බ්‍රෝකර් කරුවන්ට සේවක අර්ථසාධක අරමුදලත් එක්ක බැඳිච්ච මහා විශාල දැවැන්ත බැඳීම් ටිකක් තියෙනවා මේ සියල්ල අමතක කරලා දාලා දැන් මේ කියනවා අක්කර 5000ට වඩා වැඩියෙන් තියෙන සියල් දේ අරගෙන අපි කුඩා ප්‍රාදේශීය සමාගම් බවට පත් කරනවා කියලා මේනි අනුවන ආර්ථික වශයෙන් කිසිම වැදගත්කමක් නැති මේනි තීන්දුව මේ ආණ්ඩුව ගන්න කුමන පදනමකින්ද කියන එක පිළිබඳව අපට නැවතත් ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම ගරු සභාපතිතුමනි සේවකින්ට අදාළව රුපියල් බිලියන 15ක වගකීම් තිබෙනවා දැන් ගරු කබීර් රසිම් ඇමතිතුමා මගෙන් අහනවා අක්කර 5000 වඩා අඩු කරන එක හොඳයිද කියලා ඒක හොඳ නැද්ද කියලා අපි කියනවා එතකොට මේ සේවකින්ට අදාළව තියෙන රුපියල් බිලියන 15ක වගකීම් සම්බන්ධව කවුද වගකීම දරාගන්නේ මේ සභාව නියෝජනය කරන උඩ රට කඳුකරය රටේ මධ්‍ය කඳුකරය සබරගමුව නියෝජනය වැවිලි ප්‍රදේශ නියෝජනය මන්ත්‍රීවරු ඉන්නවා එතන මේ මන්ත්‍රීවරුන්ට අපිට වගකීමක් තිබෙනවා අපි නියෝජනය කරන වැවිලි කරේ එහෙනම් අපේ ප්‍රදේශවල මේ තියෙන වැවිලි ආර්ථිකයට මේ වැවිලි සමාගමට විනාශ කරන හදන මේ තීන්දුව පිළිබඳව කතා කර අපිට වගකීමක් අයිතියක් තියෙනවා ඒ නිසා මේ සේවකින් සම්බන්ධ රුපියල් බිලියන 15ක පමණ දෙන වගකීම් සම්බන්ධව මේ ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක පිළිබඳව අපි නැවත නැවතත් අහන්න ඕන ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් මේ සමාගම් ටික කැබලි කැබලි කඩනකොට ගරු කබීර් ඇමතිතුමා වත්තේ අක්කර 5000 ගානේ කඩනකොට එක තැනක තේ තව තැනක රබර් තව තැනක ෆැක්ටරිය තව තැනක මුඩු ඉඩම් එතන මේ කුමන පදනමක් මත කොහොමද මේවා කඩන්නේ එක්කෙනෙකුට වත්ත හම්බෙයි අනිත් එක්කෙනා ෆැක්ටරිය හම්බෙයි අනිත් සමාගමට මුඩු ඉඩම් ටික හම්බෙයි නෑ මේ තුල තිබෙනවා මහා සංගවිචාරමුණක් මහා සංගවිචාරමුණක් කඩන්නේ නෑ කියලා කියන්නේ තමුන්නා දන්න බම්බුවක් නෑ මම හැම තුමාගෙන් කඩන්නේ නෑ කඩාගත්ත කැලිය හැරන්න එපා මගේ මම හැම ඇමතිතුමාගෙන් තමුන්නාංශරක් කියනවා එහෙම දන්නා කියලා එහෙම නැත්තම් ඇයි මේ කියලා තියෙන්නේ එහෙම නැත්තම් ඇයි මේක කියෙව්වද මේක කියලා බලලා කියන්නේ මේ පොතේ තියන්නේ කටවාචාලකම් තුන ජාතික ප්‍රශ්න සම්බන්ධ කතාන විදිහක් තියෙනවා මං අහන්නේ ගරු ඇමතිතුමාගේ වකිමක් ඇතුව මේ පොතේ කියලා අක්කර 5000 ගන්න කන්න මේකට විරුද්ධ වෙන්න බෑයි කියලා එහෙම තියෙද්දි ගරු සභාපතිතුමා මේ විදිහට ගියාම රටේ ආර්ථික සහ කම්කරුවන්ට සතවර්ෂ ගණනක් තිස්සේ මේ රටේ ආර්ථික මහා සේවක කරව කම් කරන වෙන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ තියෙනවා ඊළඟට ගරු සභාපතිතුමනි
මන්තුමා තව විනාඩි දෙකක් තිබෙනවා
හරි දැන් මට කියන්න තියෙන්නේ විනාඩි දෙක දෙන්න මම කියන්නේ මහා බැංකුවේ බොන්ඩයක් ගැහුවා කෝටි 1600යි ඒක බොන්ඩ එකයි වැවිලි සමාගම් 22යි අක්කර 5000 ගානේ කඩනකොට කම්පැනි 150ක්වත් හදන්න වෙනවා එතර බොන්ඩ් එකයි මෙතර බොන්ඩ් 150යි ඒකේ බොන්ඩ් මේක ජේමිස් බොන්ඩ් ඒකේ කෝටි 11000යි මේකේ කෝටි 15000කට වැඩිය ගහන්නයි මේ හදන්නේ කවුද මේ ඇමතිරයා ඒක බොන්ඩ් මහ බැංකුවේ බොන්ඩ් වත්තේ ජේමිස් බොන්ඩ් ඒකනේ මේ කරලා තියෙන්නේ. මේ නිසා මෙන්න මේ ඉඩ දෙන්න බෑ. ඒකම අපි තා පැහැදිලිව කියන්න ඕනේ. යෝජනා ගේනවා. ගරු ඇමතුමා යෝජනා ගෙනා යෝජනා ක්‍රියාත්මක කරන හදනවා. හැබැයි මතක තියාගන්න. වතු ටික මෙහෙම කැඩුවත් සිද්ධ වෙන්නේ රටේ ආර්ථික අපසරණයි. අපිට කියන්න තියෙන ආණ්ඩුව මුදල් ඇමතුමා වැවිලි කර්මාන්ත ගැන මෙලෝදයක් දන්නේ නැතුව එතුමා කොළඹ ඉඳගෙන එතුමාට දෙන නිලධාරි වෙන. අපි ඇමතුමාට දොස් කියන්නේ නැහැ නිලධාරි. මේ යෝජනා හදලා දෙනයි දැනගන්න ඕනේ. යෝජනා හදලා දුන්නා 25000ක් 30000ක් තියෙන අක්කර 5000 වෙන කඩලා දෙන්න කියලා මේකෙදි මට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ මුදල් ඇමතුරයා රෙද්ද ගලවන්න දැනගත්ත රෙද්ද අඳින්න දන්නේ නැහැ. ඒකයි මේ කියන්න තියෙන්නේ. කැවලි කරනවා කියන්නේ මේ වත්ත පාලනය කරන්නේ කොහොමද කියන්න දන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලැබිච්ච වැවිලි ආර්ථිකය සුන්නත් දූලි කරන මෙන්න මේ අයවැය යෝජනාව අක්කර 5000 කැබලි කරන කියන යෝජනාව ඉල්ලාස් කර ගැනීම හෝ සභාවේදී කඳුරු කරුණු පැහැදිලි කිරීම අපි කබිර රසින් ඇමතිවරයාගෙන් බලාපොරොත්තු වෙනවා විශේෂ බාර ඇමතිවරයා හැටියට. ඊළඟට අපි කියන්න ඕන මෙවැනි තීන්දු දින හතර දීලා මැතිතුමා සහ රජය අපහසුරපත් කරන මේ නිලධාරීන් අඩුතරමේ මේක මම අහනවා මම කියන කබිර ඇමතිතුමාගෙන් පුළුවන් නම් සභාගත කරන්න වැවිලි සමාගම ඇති කිරීමේදී අස්සම් කරපු ගිවිසුම රජයත් එක්ක අස්සම් කරපු ගිවිසුම සභාගත කරන්න අපි ළඟ තියෙනවා ගිවිසුම. ඒ ගිවිසුම අනුව වැවිලි සමාගම අක්කර 5000 කැබිනට් කැඩියන නොහැකි. පුළුවන් නම් ගිවිසුම සභාගත කරන්න. එවැනි ගිවිසුමක් නැහැ. ඇවිල්ලා මෙතන දේශාභාණාවක් කියනවා ඒ තමන්ගේ මඩිය තර කරගෙන ඉඳලා අපි පැහැදිලිව කියනවා මහ බැංකුවට කරපු තට්ටු කිරිල්ල රජයේ වතුර ගල තට්ටු කරන එපා කියන ඉල්ලීම කරමින් ඔබතුමා රිස්සුන් දියන්නේ මම නිහඬව.
ස්තුතියි.